ගෘහ ආර්ථික විද්‍යාව පිළිබඳවයි අපේ දොළ පුතාට දැනුම්මත් කරන්නට සූදානමින් සිටින්නේ. ඒ සඳහා ගුරු මහත්මීන් දෙදෙනෙක් සහභාගීව සිටිනවා. මුලින්ම අපිත් එකතු වෙනවා වලල රත්නායක මධ්‍ය විද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යා ආචාර්යනි MGHM චන්දිමා කුමාරි අබේරත්න මහත්මිය. ඒ සමගින් අපිත් එකතුලා ඉන්නවා අම්පිටිය සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යාචාරිණි KGRD ප්‍රියදර්ශිකා මහත්මිය. අපි එහෙමනම් මෙතන සිට එකතු වෙමු ගෘහ ආර්ථික විද්‍යා විෂය පිළිබඳව දැනුම්මත් වන්නට මෙදරට ගුරුගෙදරත් සමග.
ආයුබෝවන් දුවේ පුතේ. අදත් අපි මේ එකතු වෙලා ඉන්නේ 13 ශ්‍රේණියේ 3 වන නිපුණතා මට්ටම වන විවේකය ඵලදායීව ගත කිරීම සඳහා සැලසුම් කරයි යන ප්‍රධාන මාතෘකාව ඔස්සේ ඇති 3-2 නිපුණතා මට්ටම වන විවේකය ප්‍රතිමෝදනය සඳහා යොදා ගැනීම පිණිස උපයෝගී වන ක්‍රියාකාරකම් පිළිබඳව විමසා බලයි යන අනුමාතෘකාවට අදාළව දැනුම බෙදා හදා ගන්නයි. මුලින්ම අපි බලමු පුතේ විවේකය කියන්නේ මොකද්ද කියලා. මේ පාඩම ගැන මිට කලින් ගුරු මහත්මයා ඔගොල්ලොත් එක්ක කතා බහ කරලා තියෙනවා. මම ඒ වුණාට නැවතත් පුංචි මතක් කිරීමක් මේ විවේකය කියන්නේ මොකද්ද කියලා ඔගොල්ලන්ට මතක් කරන්න කැමතියි. එහෙමනම් විවේකය කියලා කියන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් කතා බහ කරලා ඉමු. විවේකය කියලා කියන්නේ කිසියම් කාර්යක හෝ අධ්‍යන කටයුත්තක නොයෙදෙන නිදහස් කාලය තුල තමා තෘප්තියට පත්වන ක්‍රියාවක යෙදීමට ලැබෙන අවස්ථාවයි. ආයෙත් අහගන්නකෝ. විවේකය කියලා කියන්නේ කිසියම් කාර්යක හෝ අධ්‍යන කටයුත්තක නොයෙදෙන නිදහස් කාලය තුල තමා තෘප්තියට පත්වන ක්‍රියාවක යෙදීමට ලැබෙන අවස්ථාවයි. ඔන්න මම ඔයාලට විවේකය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඔයාලා දැන් දන්නවා විවේකය කියන්නේ මොකද්ද කියලා. මතකය අලුත් වෙන්න ඇති කියලාත් මං හිතනවා. දැන් මම ඕගොල්ලන්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා දුවේ පුතේ. මොකද්ද? ඕගොල්ලෝ විවේකයේ කාලය තුලදී යෙදෙන ක්‍රියාකාරකම් මොනවද? ඉතින් ඔන්න ඔයාලා මට විවිධ ආකාරයේ පිළිතුරු ලබා දෙයි. මොනවද? එකකට එකක් වෙනස් උත්තර ඔගොල්ලෝ ගාව ඇති. මේ දවස්වල නම් විවේකය අපි උපරිම ප්‍රයෝජනෙට ගන්නවන්නේ නේද? ගෙදෙට්ට වෙලා ඉන්නවා, වෙන අධ්‍යන කටයුතු වල යෙදෙන ගමන් අපි විවේකයත් පොඩ්ඩක් ප්‍රයෝජනෙට ගන්න එක එක විදි තියෙනවා. ඒවා මතක් කරගන්නකෝ. එහෙමනම් අද අපි මේ පාඩමේ තියෙන තවත් මාතෘකාවක් ගැන සාකච්ඡා කරමු. ඒ තමයි ප්‍රතිමෝදනය කියන මාතෘකාව. මොකද්ද මේ ප්‍රතිමෝදනය කියලා කියන්නේ? ප්‍රතිමෝදනය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ ඇති කාර්ය බහුලත්වය නිසා ඔහුට හෝ ඇයට දැනෙන විඩාව, මහන්සිය සමනය කර ගැනීම සඳහා විවේක කාලය තුල නියැලෙන ක්‍රියාකාරකම් තුලින් ලබන සතුට, විනෝදය, ත්‍රාසය හෝ විශ්මය වැනි අත්දැකීම් හේතුවෙන් ඔහු තුල හෝ ඇය තුල ඇතිවන මානසික හා ශාරීරික ධනාත්මක වෙහෙසයි. දිග වැඩි නේද? අපි පොඩ්ඩක් පුංචික පොඩ්ඩක් සරල කරලා මෙන්න මෙහෙම කියමු. අපේ මානසික විඩාව සමනය කරගන්න අපි යෙදෙන ක්‍රියාකාරකම් වලට අපි කියනවා ප්‍රතිමෝදනය කියලා. මේකෙන් අපිට තෘප්තියක් ලැබෙනවා, එහෙම නැත්නම් සතුටක් ලැබෙනවා. මේ යෙදෙන ක්‍රියාකාරකම් වලින් අපිට ත්‍රාසය, විනෝදය, එතකොට වෙනසක්, මෙන්න මේ දේවල් අපිට ඇති වෙනවා. එතකොට පුතේ මේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් මේ අත්දැකීම් කියලා කිව්වේ මම මෙන්න මේවට. සතුට, විනෝදය, ත්‍රාසය, විස්මය, මෙන්න මේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් විසින් නියැලෙන ක්‍රියාකාරකම් ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. මොනවා විදිහටද? ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් විදිහට. එතකොට මෙන්න මේ විවේක කාලය තුලදී යෙදෙන මේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් තුලින් පුද්ගලයාට හුදකලා බවින් මිදීමට අවස්ථාව ලැබෙනවා. විශාල සතුටක්, උද්දාමයක් ඇති වෙනවා. මෙම ක්‍රියාකාරකම් රුහස්තහා එලිමහන් ක්‍රියාකාරකම් විදිහට වර්ග කරන්නත් පුළුවන්. මේ අත්දැකීම ඕගොල්ලන්ට මේ කාල සීමාව තුළ හොඳින්ම දැනෙනවා දුවේ පුතේ. නේද? අපි ගෙදරට වෙලා ඉන්නකොට, කරන්න වැඩක් නැති වෙනකොට අපි එක එක දේවල් අත්හදා බලන්න, කරලා බලන්න හදනවා. එතකොට එන්නේ ඒ දේවල් තුළින් මෙන්න මේ දේවල් අපිට ලැබෙනවා. ඔන්න ඕගොල්ලන් නේද, සමහර අය ගස් නැගලත් බලන්න හදනවනේ. ජීවිතේටම ගහකට නැගල නැති දුවල පුතාලා, දුවලා නම් ওই වැඩ කරන්නේ නැහැ ඉතින්. පුතාලා ගහකට නැගලා අත්තක් පැදලා ඔන්න සතුටක් ලබන්න හදනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මම මේ කියන්න හදන්නේ. එතකොට මේ එලිමහන් හා ගෘහස්ත ක්‍රියාකාරකම් විදිහට මේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වර්ග කරන්න පුළුවන්. ඒව තමයි ඇවිදීම, කඳු නැගීම, ක්‍රීඩාගාර තුල ක්‍රීඩාවේ නියැලීම, ඔරු පැදීම, උණුසුම් වායු බැලුම් සංචාර. මේවා නම් අපිට තාම පුරුදු නෑ. ඒ වුණාට මේවත් ප්‍රතිමෝදක ක්‍රියාකාරකමක්. පිටරටවල් වල මේවා තියෙනවා. අපේ රටේ තාම නැති වුණාට. රූපවාහිනිය නැරඹීම, කියවීම ආදී ක්‍රියාකාරකම් පෙන්නලා දෙන්න පුළුවන්. තව දෙයක් මේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට කියන්න තියෙනවා. මොනවාද? මේවා විනෝදයේ විවේකයේ සඳහාම පමණක් නෙවෙයි, සමස්ත සමාජයට සදාචාරාත්මකව පිළිගත හැකි ක්‍රියාකාරකමුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පැහැදිලි නැත්නම් අපහුවා ගන්න, සමාජය පිළිගත් දේවල් වෙන්න ඕන. අපි සතුට ලබන්න, ත්‍රාසය ලබන්න මේ කරන දේවල් සමාජය පිළිගන්නේ නැත්නම් ඒවා අපි කරලා වැඩක් නැහැනේ, කරන්න හොඳ නැහැ. ඒක තමයි මම මේ කිව්වේ ඕගොල්ලන්ට. ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් තවත් ආකාරයකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ස්ථානය හා අරමුණු මූලික කරගෙන ඒවට අදාළ ක්‍රියාකාරකම් මොනවද කියලා පෙන්නලා දෙන්න පුළුවන්. ආයෙත් මතක් කරගන්න, ස්ථානයක් හා අරමුණක් තියෙනවා, ඒකට අදාළ ක්‍රියාකාරකම් කොටසක් තියෙනවා. අපි එකින් එකට ඒව පෙළගස්සලා අවබෝධ කරගන්න උත්සාහ දරමු. පළමුවෙන්ම ස්ථානය හා අරමුණු කියන දෙයට මම ගන්නවා ගෘහය තුල හෝ ඒ අවට. අපි ජීවත් වෙන ගෘහය තුල හෝ ඒ අවට කරන ක්‍රියාකාරකම් මොනවද කියලයි මම මේ කියන්න හදන්නේ. එතකොට ඒවට උදාහරණ තමා, ක්‍රියාකාරකම් වලට උදාහරණ තමා රූපවාහිනිය නැරඹීම. දැන් අපි ගෙදෙට්ට වෙලා තින්නකොට ඒ අවට තියෙන දේවල් නිවස තුල මෙන්න මේ ක්‍රියාකාරකම් වල අපි යෙදෙනවා. ඔන්න රූපවාහිනිය නරඹනවා. මේ දවස්වල උදේ ඉඳන් හවස වෙනකන් හැම ගෙදරකම රූපවාහිනිය දාලා තියෙනවනේ, නේද? එතකොට රූපවාහිනිය නරඹනවා. කියවීම, පොත්පත් කියවනවා, සංගීතයට සවන් දෙනවා. ඊට පස්සේ අවට, නිවස අවට ගෙවතු වගාවේ යෙදෙනවා. ස්වයන් නිර්මාණවලත් යෙදෙනවා අපි. ඔය රූපවාහිනියේ නැත්තම් පුවත්පත් වලින් ගත නිර්මාණ එකතුවක් අරගෙන අපි ඒව අත්හදා බලන්නත් කාලය වෙන් කරගන්නවා. විවිධ විනෝදාංශවල යෙදෙනවා. ඊළඟට විවේකයේ ගත කිරීම සඳහා පරිගණකය භාවිතා කරන්නත් අපිට පුළුවන් වෙනවා. ඊළඟට කතා කරමු පුතේ අපි, ඊළඟ අරමුණ තමයි අපේ උසස් සමාජ සන්තුෂ්ටියක් ලැබීම. මොකද්ද මේ සමාජ සන්තුෂ්ටිය කියන්නේ? සමාජයට දෙයක් කරලා, එහෙම නැත්නම් සමාජයත් සමග එකතු වෙලා අපිට සතුටක් ලැබෙනවා නම් ඒක අපි උසස් සමාජ සන්තුෂ්ටියක් විදිහට කතා කරනවා. මොනවද මේ උදාහරණ වලින් මේක තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ දරුවනේ. සංග්‍රහ කිරීම. දැන් අපේ නිවසට පැමිණෙන අමුත්තෙකුට සංග්‍රහ කරලා අපි මොනවද ලබා ගන්නෙ? සතුටක්නේ, නේද? අපි කෑම එක උන්න උදේ ඉඳන් මහන්සි වෙලා නෑදෑයෙක් එනවා කිව්වට පස්සේ කෑම හදනවා. හදලා ඉවර වෙලා එයාට සංග්‍රහ කරනවා. සංග්‍රහ කරාම මොනවද කියන්නේ? ඔයාගේ කෑම නම් අද හරිම රසයි, අපි ආස වුණා, අපි කැමති වුණා. එහෙම කිව්වහම මොනවද අපේ හිතේ ඇති වෙන්නේ? සතුටක් නේද? මේ සතුටට අපි කියනවා සමාජ සන්තුෂ්ටිය කියලා. ඒ වගේම ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීම. උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගි වෙලත් සතුටක් ලබනවා. ඊළඟට භෝජන ශාලාවකට ගිහින් ආහාර ගන්නවා. වෙනදා ගෙදර හැමදාම ගෙදර කෑම මේසේදී අම්මා උයලා දුන්න කෑම එක කන අපි එක දවසකට ගිහිල්ලා වෙනත් තැනකදී භෝජන ශාලාවකට ගිහිල්ලා ආහාර ගන්නවා. වෙනස්ම අත්දැකීමක්. හවසකට ගියොත් ලස්සන පරිසරයක් දකින්න පුළුවන්. විවිධ පුද්ගලයින් ඇවිල්ලා ඉන්න පුළුවන්. විවිධ ආහාර රස විඳින්න පුළුවන්. මෙන්න මේ විදිහට භෝජන ශාලාවලදී අපි ආහාර ගන්නවා නම් ඒකත් උසස් සමාජ සන්තුෂ්ටියක් විදිහට සැලකන්න පුළුවන්. ඊළඟට යාළුවන් හා නෑදෑයින් වෙත යන්න පුළුවන්. අපි වෙනසක් ඇති කරගන්න යාළුවෙක්ගේ ගෙදරට යනවා, නෑදෑයෙක්ගේ ගෙදරට යනවා. හැබැයි ඉතින් දුවේ පුතේ මේ කාලේ නම් අපිට ඒකට වෙන් කරන්න බෑ නේද? අපි හැමෝම සීමාවකට කොටු වෙලා ඉන්න කාලයක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒව ගැනත් ඕගොල්ලන් මේ පාඩම් අතරතුරම අවධානය යොමු කරන්න. මොකද අපි හැමෝම බේරිලා ඉන්න ඕනේ, හැමෝම නිරෝගීව ඉන්න ඕනනේ. මං ඒකත් මේ අතරදිම ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරා. ඊළඟ අරමුණ තමයි සංස්කෘතමය අධ්‍යාපනික හා කලාත්මක සිද්ධිවලට සහභාගීත්වය. මොනවද මේ කියන්නේ? මේ බලන්නකෝ, රංග ශාලාවකට ගිහිල්ලා නාට්‍යයක් බැලීම. මොකද්ද රංග ශාලාවකට යනවා කියන්නේ? නේද නාට්‍යාගාරයකට යනවා, වේදිකා නාට්‍යයක්. දැන් මේ දවස්වල ඔන්න රූපවාහිනියේ නැවතත් විකාශය වෙනවා වේදිකා නාට්‍ය. ඒ අත්දැකීම නෙමෙයි පුතේ නාට්‍යයක බලන්න රංග ශාලාවකට, නැත්තම් වේදිකා නාට්‍ය ශාලාවකට ගිහිල්ලා අපි නාට්‍යයක් බලනකොට අපිට ලැබෙන්නේ. ඒක වෙනස්ම සුන්දර අත්දැකීමක්. ඔගොල්ලොත් උත්සාහ කරලා බලන්න ඒ වගේ තැනකට ගිහිල්ලා නාට්‍යයක් බලන්න. විවිධ ප්‍රසංග ප්‍රදර්ශන මේවට සහභාගී වෙනවා. මේවා නරඹන්න යන්න පුළුවන්. ඊළඟට කෞතුකාගාර නැරඹීමට යාම. මෙන්න මේ වගේ සංස්කෘතිය අධ්‍යාපනය කලාත්මක බව මේ හැම දෙයක්ම කෞතුකාගාරයක් තුලදී අපිට නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට වෘත්තිමය නොවන පන්තිවලට සහභාගීත්වය. මොකද්ද මේ කියන්නේ? සුම්බා ක්ලාස් එකකට යන්න පුළුවන්, ඩාන්සින් ක්ලාස් එකකට යන්න පුළුවන්, ඊළඟට කුකරි ක්ලාස් එකකට යන්න පුළුවන්. මේ විවේකය සඳහා, හොඳේ විවේකය වෙනත් විදිහකට ගත කරන්න මේ ඕන වෙන දෙයක්. එතකොට මෙන්න මේ වගේ දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. ඊළඟ අරමුණ තමයි නරඹන්නෙකු හෝ සහභාගිවන්නෙකු ලෙස ක්‍රීඩා සඳහා සහභාගී වීම. ආයෙත් අහගන්න, නරඹන්නෙකු හෝ සහභාගිවන්නෙකු ලෙස ක්‍රීඩා සඳහා සහභාගී වීම. ඔන්න ගෙදර ඉන්න දුවලා පුතාලට පුළුවන්, යාළුවෝ ටිකක් ළඟපාත ඉන්න පවුලේ ඉන්න නංගිලා මල්ලිලත් මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහනේ, එකතු කරගෙන ක්‍රීඩාවක යෙදෙන්න. ඔන්න බෑ කියලා හිතෙනවා නම් ඒගොල්ලෝ ක්‍රීඩාවේ යෙදෙන එක නරඹන්න පුළුවන්. එතනින් ඔබට ගිහිල්ලා ගොල්ෆ් ක්‍රීඩාව, පාපන්දු, පිහිනීම, ටෙනිස්, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. ඒව නරඹන්න යන්නත් පුළුවන්. ඒ වගේම දැන් ක්‍රිකට් ක්‍රීඩාව අපි ජනප්‍රියම ක්‍රීඩාවක් නේ පුතේ. අපි හැමෝම ආසයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඕගොල්ලෝ පාසල තුලදීත් ලද්ද විවේකයේ දුවන්නේ කොහෙටද? ග්‍රවුන්ඩ් එකට, එහෙම නැත්නම් පිට්ටනියට. පිට්ටනියට ගිහිල්ලා මොකද කරන්නේ? ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තමයි කරන්නේ යාළුවෝ ටික එකතු වෙලා. එතකොට මේකේ නිරත වෙන කොටසකුත් ඉන්නවා, නරඹන කොටසකුත් ඉන්නවා. මේගොල්ලන්ට පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට නරඹන්නෙකු හෝ සහභාගිවන්නෙකු ලෙස ක්‍රීඩා සඳහා සහභාගි වෙන්න. ඊළඟට ගෘහස්ත නොවන ප්‍රතිමෝදක ක්‍රියා මොනවද කියලා කතා කරමු අපි. ගෘහස්ත නොවන ප්‍රතිමෝදක ක්‍රියා තමා පුතේ විනෝදය සඳහා රියපදවීම. මෙතනදිත් අපි අදහසක් ගන්න ඕන, වේගෙන් රියපදවන්න බෑ. හොඳද? මේක විනෝදය සඳහා පමණයි. වෙරළ තීරයේ ඇවිදීම, රට තුල කෙටි චාරිකා යෑම, මෙන්න මේවා ගෘහස්ත නොවන ප්‍රතිමෝදක ක්‍රියා. ඊළඟට රාත්‍රී නවාතැන් ගැනීම සහිතව විවේකයේ සඳහා සංචරණයේදීම අපිට සඳහන් කරන්න පුළුවන්. මේකට උදාහරණ තමයි දිගු දුර ගමන් චාරිකා, විනෝද චාරිකා. එතකොට අපි ඒවට යනවා, සතියන්තයට යනවා නේද, නිවාඩු කාලවලට සංචරණයේ යොදා ගන්නවා. සංචරණය කියන්නේ ගමන් කිරීම, එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. ඊළඟට අපි කතා කරමු මේ ප්‍රතිමෝදනය අපේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි කියලා. අධ්‍යාපනික දැනුවත් වීමක් ලබා ගැනීමට වැදගත් වෙනවා. විනෝදය හා පෙළඹීමක් ලැබීමට. විවේකයේ සඳහා සුවිශේෂ ක්‍රියාකාරකම් වල යෙදෙන කණ්ඩායම් විවිධ ආකාරයට අපේ ඇසුරට ලැබෙනවා. ඊළඟට ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය වෙනවා. විවිධ විවේකී ජීවන රටාවන් සඳහා යොමු වෙනවා. විවිධ ආකාරයේ ජීවන රටාවන් අපි විවේකයේ ගත කරන්න යොදා ගන්නවා. වෘත්තීය ප්‍රතිමෝදකයන් වීමේ අවස්ථාව. වෘත්තියක් විදිහට මේ විවේකයේ ලබා දීමේ ප්‍රතිමෝදකයන් වීමේ අවස්ථාවක් අපිට ලබා උදා කරගන්න පුළුවන්. ඊළඟට මේ හැම දෙයකින්ම මට නම් වැදගත්ම කියලා හිතෙන දේ තමයි පුතේ මෙන්න මේක. මනස, ශරීරය සහ ආත්මය සප්‍රාණික වීම. නේද? විවිධ ක්‍රියාවල යෙදිලා විනෝදය සඳහා විවිධ ක්‍රියාවල යෙදුනට පස්සේ අපිට ලැබෙන දේ තමයි මේ මනස. අපේ මනස නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා, ශරීරය අපේ ආත්මය සුවපත් වෙනවා. මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ප්‍රතිමෝදනයේ ඇති වැදගත්කම ගැන. ඊට පස්සේ අපි බලමු විවේකය සඳහා ප්‍රතිමෝදක ක්‍රියා තෝරා ගැනීමේදී බලපාන සාධක මොනවද කියලා. මෙන්න මේ පළවෙනි සාධකය තමයි වැය කළ හැකි ආදායම. වැය කළ හැකි ආදායම කියලා කතා කරොත් පුතේ, ගෙදෙට්ට අපිට මුදල් නැත්තම් විනෝදය සඳහා චාරිකා යන්න පුළුවන්ද? එහෙම බෑනේ. එතකොට වැය කළ හැකි ආදායම ලෙස මෙහිදී අපි පෙන්වලා දෙන්නේ පවුලකට වැය කරන්න හා ඉතිරි කිරීමට ලැබෙන මුදල. පවුලකට වැය කරන්න හා ඉතිරි කිරීමට ලැබෙන මුදල. මේ පවුලකට ආදායම වැඩි වෙනකොට ඔන්න අපිට ප්‍රතිපෝදක ක්‍රියාකාරකම් සඳහා වැය කළ හැකි මුදලත් වැඩි වෙනවා. ඊළඟ සාධකය තමයි යොදාගත හැකි කාලය. හැම වෙලාවකදීම අපිට කාලය තියෙන්න එපෑය. නේද? අපිට කාලය වෙන් කරලා තියෙන්න ඕනි. කාලයක් වෙන් වෙන්න ඕනි අපිට මේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වල යෙදෙන්න. එතකොට මේ වැය කිරීමට සිදුවෙන කාලය අපිට මූලික සාධකයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. අපි සමහර විට කියන්නේ, අයියෝ ට්‍රිප් එකක් නම් යන්න ඕන තමයි, කොහෙද කාලය? අපි අහනව නේද එහෙම? ඉතින් කාලය නෑ කියලා අපි කතා කරනවා. ඒ හින්දා තමයි යොදාගත හැකි කාලයත් සාධකයක් වෙන්නේ. ඊළඟට තාක්ෂණික දියුණුව. මෙන්න මේ තාක්ෂණික දියුණුව ගැන කතා කරනකොට පුතේ, ප්‍රතිමෝදක ක්‍රියා සාර්ථකව ඉටු කරගන්න තාක්ෂණය පස් ආකාරයකින් උදව් දෙනවා. මේ බලන්නකෝ. පළවෙනි එක තමයි ප්‍රවාහණය හා ප්‍රවේශ හැකියාව. මම මේක ඕගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ප්‍රවාහණය හා ප්‍රවේශ හැකියාව කිව්වහම අපි දුර පළාතක නේද? සාමාන්‍යයෙන් ලස්සන දේවල් බලන්න නම් ටිකක් මහන්සි වෙලා යන්න ඕනි. අපි අර දුන්හිඳ බලන්න යනකොට කොච්චර යනවද නේද? ඇවිදලා ඇවිදලා ගිහින් තමයි අපිට ඒ ලස්සන දිය ඇල්ල බලන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රවාහණය හා ප්‍රවේශය සඳහා යනකොට GPS වලින් ෆෝන් එකකින් අපි GPS දාගෙන ඔන්න මාර්ග ප්‍රවේශය බලා ගන්නවා. සුව පහසුව නවාතැන් පහසුකම්, සුව පහසු නවාතැන් පහසුකම් ගැන අපි අදහස් යොමු කරනවා. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. තොරතුරු ව්‍යාප්ත වීම සමාජ ජාලා මගින්. එතකොට රූපවාහිනිය, ඔය වාසුලිය, ට්‍රැවල් ගර්ල්, ඔය බලන්නකෝ, ඒ වගේ වැඩසටහන් වලින් අපිට සුන්දර තැන් පිළිබඳ උපදෙස් ලබලා දෙනවා. සන්නිවේදනය, අන්තර්ජාල පහසුකම් අපිට අපි නවතින තැන්වල, යන තැන්වල ලබා දෙන්න පුළුවන්. ආකල්ප, මොනවද ආකල්ප? මෙන්න මේ විවේකයේ සඳහා යොදා ගන්න ක්‍රියාකාරකම් සමාජයට ගැළපෙන ක්‍රියාකාරකම් විය යුතුයි. ඒක තමයි අපේ ආකල්පය වෙන්න ඕනේ. ඊළඟට පහසුකම්. පහසුකම් ගැන කතා කරනකොට මේ චාරිකා ගිහිල්ලා තැනක ගිහිල්ලා අපිට පහසුකම් නැති වුණොත්, සෞඛ්‍ය පහසුකම්, වැසිකිලි කැසිකිලි පහසුකම් නැති වුණොත්, මෙන්න මේ දේවල් අපේ අපහසුතාවයට පත් වෙනවා. එතකොට ප්‍රතිමෝදක ආයතන වලින්, සතුටුයන් වලින්, විනෝද උද්‍යාන, හෝටල් සේවා, මේවා තමයි පහසුකම් විදිහට ගන්න පුළුවන්. සමාජීය බලපෑම, පෞද්ගලික ආකල්ප, සමාජ පසුබිම, සමාජ පීඩනය මේකෙදි සඳහන් කළ හැකි. ඊළඟට ආරක්ෂාව හා නිදහස. මොකද්ද මේ කියන්නේ? ආරක්ෂාව, අපි යන විනෝද චාරිකාව අපිට ආරක්ෂිත තැනක් විය යුතුයි. ගිහිල්ලා අපේ ජීවිතයට හානියක් සිද්ධ වෙනවනම්, අපිට වෙන අපහසුතාවයකට අපිපත් වෙන්න අනතුරක් වෙනවනම්, අපිට ඔගොල්ලෝ දැකලා තියෙනව නේද සෙල්ෆි ගහන්න ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. අන්න ඒ වගේ තත්ත්වවලට අපිපත් වෙනවනම් මේ විනෝදය නැත්තම් ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වැඩක් නැහැ. ඒ හින්දා ආරක්ෂාව හා නිදහස කියන දේ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මම මේකට උදාහරණයක් කියනවා. නිදහසේ ගමන් කිරීමේ හැකියාව තියෙන්න ඕන. සමහර ක්‍රියාකාරකම් පාලනය කරන නීති රීති හදලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ද පුතේ රක්ෂිත වනාන්තරයක ගිහිල්ලා දඩයම් කරන්න? බෑනේ. අන්න ඔන්න නීති රීති හදලා තියෙනවා. ඊළඟට විනෝදයට ඕනම ජලාශයකට ගිහිල්ලා මාළු බාන්න පුළුවන්ද? බෑනේ. අන්න ඒ වගේ දේවල් අපේ ආරක්ෂාව හා නිදහස වෙනුවෙන් තියෙන සාධකයක් තමයි. ඊළඟට ආරක්ෂාව හා ආරක්ෂක නීති ගැන කතා කරනකොට මේවා සියල්ලක්ම, මේ සාධක සියල්ලක්ම ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කරනවා. බලන්නකෝ, දැන් අපි කතා කරපු දේවල් ගැනින් පුංචි අභ්‍යාසයක් මම ඕගොල්ලන්ට දෙන්න කැමතියි පුතේ. මොකද්ද? ඕගොල්ලන් ඉස්සර වෙලා කොලයක් අරගෙන ලියන්න බලන්න ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් මොනවද කියලා. ඕගොල්ලෝ කරන්න කැමති ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් මෙන්න මේවා. මෙන්න මේ මාතෘකා ටික ඔස්සේ ගොනු කරන්න උත්සාහ කරන්න. පළවෙනි එක තමයි ශාරීරික ක්‍රියා. ඒ කියන්නේ ක්‍රීඩා තරඟ, ශාරීරික අභ්‍යාස. සමාජීය ක්‍රියා, සාද, භෝජන සංග්‍රහ, චාරිකා යනේවා. ඊළඟට කඳවුරු සහ එලිමහන් ක්‍රියා. මොනවද? කඳවුරු බැඳලා අර උර පොදි රැගෙන යාම, ඒ වගේ දේවල්. කලා හා ශිල්ප ක්‍රියා. මොනවද කලා හා ශිල්ප ක්‍රියා කියන්නේ? ඔන්න චිත්න කලා හා ශිල්ප ක්‍රියා කියන්නේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වලට යෙදෙන අවස්ථාවලදී අපි චිත්‍රාන්දිනවනම්, මැටි භාණ්ඩ හදනවනම්, ලී වලින් නිර්මාණ සිදු කරනවනම්, බතික්, රිදි, පිත්තල ආදී ක්‍රියාකාරකම් වල යෙදෙනවනම්, මෙන්න මේවා කලා හා ශිල්ප ක්‍රියා වලට අදාළ වෙනවා. රංග කලා ක්‍රියා මොනවද? රූකඩ ප්‍රදර්ශන වලට සහභාගි වෙනවනම්, ඔය රූකඩ හදලා ඒවා නිවසේ විනෝදාංශයක් විදිහට කරනවනම්, නාට්‍ය ඉදිරිපත් කරනවනම්, මෙන්න මේවා රංග කලා ක්‍රියා විදිහට ගන්න පුළුවන්. සංගීතමය ක්‍රියා මොනවද? ගායනය, තූර්ය වාදනය සංගීතමය ක්‍රියාවලට ගන්න පුළුවන්. සේවා ක්‍රියාකාරකම්. මේකනම් අපි කතා කරපු ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වලට වඩා පොඩ්ඩක් විතර වෙනස් දෙයක්. මොකද්ද? අනුන්ට උදව් කිරීමෙන් ලැබෙන සතුට, ස්වේච්ඡා කටයුතු වල යෙදিলা ලැබෙන සතුට, මෙන්න මේවා සේවා ක්‍රියාකාරකම් කියලා අපි හඳුන්වනවා. අපි නිතර කරනවා නේද මේ දේවල්? අනුන්ට උදව් වෙනවා, ඒ වගේ දේවල් අපි කරනවනේ. ඉතින් මේ වගේ මොනවද අපිට ලැබෙන දේවල්? සතුටක් ලැබෙනවනේ. අපි පාරයිනේ ඉන්න බලු පැටියෙක්, අසරණ වෙලා ඉන්න බලු පැටියෙක් ගෙදර ගෙනල්ලා නාවලා හොදලා උට කන්න දීලා ඔන්න රැක බලා ගන්නවා. මේකත් සේවා ක්‍රියාකාරකමක්. ඔන්න ඔය වගේ දේවල් තමයි සේවා ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ඡායාරූපකරණය, ස්වභාව సౌందර්ය ඡායාරූපගත කරන්න යන එක. මෙන්න මේ දේවල් වලට ඕගොල්ලන් ලිව්ව ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වර්ග කරන්න උත්සාහ කරන්න දරුවනේ. ඔන්න මම ඕගොල්ලන්ට මේ පාඩමින් කරා, පාඩමින් කියලා දුන්නා. ප්‍රතිමෝදනය කියන්නේ මොකද්ද? ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? එතකොට ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රතිමෝදක ක්‍රියාකාරකම් තෝරා ගැනීමේදී බලපාන සාධක මොනවද කියලා අපි කතා කරා. එහෙනම් දුවේ පුතේ, මෙන්න මේ පාඩමෙන් ඕගොල්ලන් ප්‍රයෝජනයක් ලබන්න ඇති කියලා හිතෙනවා, හොඳ අවබෝධයක් ලබන්න ඇති කියලා හිතෙනවා. ඕගොල්ලන්ට මේ විභාගයට මේ පාඩම ආශ්‍රිතව ප්‍රශ්නයක් දෙකක් එන්නත් පුළුවන්. මේක ප්‍රධාන මාතෘකාවක අනුකොටසක් විතරයි. මේ ප්‍රධාන මාතෘකාවේ අනුකොටස තවත් අනුකොටස් කීපයක් අපිට ඉදිරියට කතා කරන්න සිද්ධ වෙනවා. ඒකෙදි අපි කතා කරමු ඒ මොනවා ගැනද කියන අවබෝධය ඕගොල්ලන්ට ලබා දෙන්න මම මේ උත්සාහ කරන්නම්. එහෙනම් දුවේ පුතේ අදට මං ඕගොල්ලන්ගෙන් සමුගන්නම්. ආයුබෝවන්.